ඊළඟට චන්ද්‍රානි මහත්මිය ඔබට මේක මයික් එක ඔන් කරන්න පුළුවන්ද?
දිනුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. බොහොම හොඳට තේරුණා. හිතට කාවැදිච්ච දෙයක් හැම තප්පරයකම ප්‍රඥාව තිබිය යුතුයි කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සිත කය වචනේ අපි ප්‍රඥාවෙන් අරිගස ගන්නවා කියන්නේ සීලේ පිහිටින එක. එතකොට සීලේ පිහිටික විතරමයිද සමාධිය ඇති වෙන්නේ? ඊළඟට ඒ සමාධිය තුනින් විතරමයිද මේ කියන ලොකු පරාසයකින් ප්‍රඥාව දිනු වෙන්නේ කියන එකයි අහගන්න උනේ වෙන්නේ.
ඇත්තටම එහෙමම තමයි. සීලයෙන් තමයි සමාධිය, සමාධියෙන් තමයි ප්‍රඥාව ජනිත වෙන්නේ. හැබැයි දැන් අපි සීලය හැටියට අර්ථකථනය කරගන්නේ කොමක්ද කියන ගැටලුවක් උතන් දිනනවා. දැන් සීලය කියලා අපි සමහර වෙලාවට හිතාගන්නේ පංසීල් සමාදන් වීම, අටසීල් සමාදන් වීම, ඒව තමයි අපි සීලය හැටියට හිතාගන්නේ. එහෙම මේ වාක්‍ය කියලා සමාදන් වීමක් ගැන නෙමෙයි මෙතන, සංවරයයි. එතකොට සංවරය කියලා කියන්නේ දැන් අපි මේකට පෙරත් කතා කරලා තියෙනවා, ශික්ෂණය සහ සංවරය. ශික්ෂණය කියලා කියන්නේ මනසේ ගණදි කරන්නට සිතුවිලි මතුවෙනවා, කය සහ වචනේ පමණක් හිර කරගන්න. එතකොට ඒක සමාජයෙන් අනතුරක් වෙයි කියලා බයට හෝ එහෙම නැත්නම් පව් සිද්ධ වෙයි, අපාගත වෙයි, දෙවියන් වහන්සේගෙන් ගැටලුවක් මතුවෙයි, එහෙම නැත්නම් අපි බෞද්ධ නිසාකට ශික්ෂාපද සමාදන් වෙලා තියෙන නිසා සීලය බිඳේ, මේ මොකක් හරි පදනමක් මත අපි වරද කරන්නේ. හැබැයි මනස තුල නැවත නැවත අර අනුන් නසන්නට, අනුන්ට පීඩා කරන්නට මනෝභාවයන් මතුවෙනවා. එතකොට දැන් ඒතනත්ත පංසිල් සමාදන් වෙලා තියෙන්නත් පුළුවන්, අටසිල් සමාදන් වෙලා තියෙන්නත් පුළුවන්, දසසිල් සමාදන් වෙලා තියෙන්නත් පුළුවන්, ඊටත් වඩා කෝටියක් සංවර සීලයක් සමාදන් වෙලා තියෙන්නත් පුළුවන්, කයින් වචනේ නකුසල් නොකරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔහුට සමාධිය ප්‍රඥා උපදින්නට බාධාවක් තියෙනවා. මොකක්ද ඒ බාධාව? අර මානසික සංවරය නැති බව. ඒ නිසා මෙතනදී අපේක්ෂා කරන්නේ සීලය හැටියට ඊතනත්තා පංසිල්ද රකින්නේ, අටසිල්ද, දසසිල්ද, කෝටියක් සංවර සීලයද කියන කතාව නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. ඊතනත්තාගේ මනස කොයිතරම් සංවර කරගන්නට පුරුදු කරලා තියෙනවා. ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ අරමුණු, ඉන්ද්‍රිය සංවරය, සති සංවරය කියලා කියන තැන තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය ඇසින් ගන්න අරමුණත් එක්කලා මනසින් නොයලී නොගැටී ඉන්නට පුළුවන් හැකියාව ටික ටික හරි පුහුණු කරලා තියෙනවා. එහෙම නැත්නම් මනසට එන ආරම්මණයත් එක්කලා නැවත නැවත පැටලෙමින් ඒකත් එක්කලා ඇලීම් ගැටීම් වශයෙන් භුක්ති විඳින්මින් යන්නේ නැතුව ඉන්න යම් තරමකට හරි සිත පුහුණු කරලා තියෙනවා. අන්න ඒ පසුබිම තමයි මේ ප්‍රඥා ප්‍රතිලාභය සඳහා අපට සහාය වෙන්නේ. එහෙම නැතුව අපේ කය වචනය කොච්චර සංවර කරනවද කියන එක අපට කුසලයක් හැටියට, ඒක සාංශාරික සැප විපාකයක් ඇති කරන්නට හේතු වෙනවා. නමුත් සමාධිය සහ ප්‍රඥාවට හේතු වෙන්නේ මානසික වශයෙන් ඇති කරගන්නා සංවරශීලී බවයි. ඊළඟට ඒ සංවරය තමයි අපිට චිත්ත ඒකාග්‍රතාවයට උදව් වෙන්නේ. සිත එක අරමුණක පවත්වා ගන්න. දැන් අර ලෝභය, දේශය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, හිංසනකාරී හැඟීම් මේවා මතුවෙනවා නම් අපේ සිත එක අරමුණක එක තැනක පවත්වන්නට බෑ. එක අරමුණක පවත්වා ගන්නට බැරි වුණොත් අපිට හාත්පසින් විමර්ශනය කරන්නට බෑ. විමසා බලන්න බෑ. අපි පෙර දිනෙහි සමාධිය ගැන කතා කරනකොට සිහිපත් කළා, වේගෙන් යම් දේවල් පසු කරමින් යනකොට අපිට ඒවා નિවරදිව වටහා ගන්නට බෑ. ගොඩක් දේවල් ගිලිහෙනවා. තොර වේගය අඩු කරන අඩු කරන එකතන නවතිනකොට, එකතනකට නැවතිලා අපි වාහනේ බිමට පැහැලා වැඩි වේලාවක් එකක් දිහා බලාගෙන ඉන්නොත් අන්න එතකොට තමයි මේක හාත්පසෙන් හරියට අපට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ පසුබිම අපේ මනසේ ගොඩ නැගුණොත් තමයි මේ කියන ප්‍රඥාව අපට අවදි කරන්නට පුළුවන් වෙන්නේ. ඒ ප්‍රඥාව යම් ප්‍රමාණයකට පුහුණු කරගත්තහම අපට අර මනස යම් කැළඹෙන අවස්ථාවක වුණත් ඉක්මනට ඒ කලම්බණය සමතේකටපත් කරලා මනස තුල ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් කලක් පුරුදු කළා. නමුත් ඒ පුරුදු කරගන්න ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල, සමාධි, ප්‍රඥා. ඉතින් අනික් අතට මේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න සංවරකම අපහු වැඩෙනවා. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ඒකාග්‍රතාවය වැඩෙනවා. එතකොට ප්‍රඥාවෙන් සීලය වැඩෙනවා, ප්‍රඥාවෙන් සමාධිය වැඩෙනවා, සීලෙන් ප්‍රඥාව වැඩෙනවා, සීලෙන් සමාධිය වැඩෙනවා, සමාධියෙන් සීලය වැඩෙනවා, සමාධියෙන් ප්‍රඥාව වැඩෙනවා, අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙනවා. එහෙම රේඛීය ක්‍රමයකට නෙමෙයි. නමුත් අපි දල වශයෙන් හඳුනාගත්තොත් සීලය සමාධියට, සමාධිය ප්‍රඥාවට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ මූලික සංවරය නැතුව, මානසික සංවරය නැතිව අපිට ඒකාග්‍රතාවවත් ප්‍රඥාවවත් දිනු කරන්න පුළුවන් කමක් නැහැ.
ඒක ස්වාමීන් වහන්සේ සමාධිය අත්‍යවශ්‍යයි මේ කියන ලොකු පරාසයෙන් අපේ මේ ප්‍රඥාව දියුණු වෙන්නේ.
මෙහෙමයි, සමාධිය කියලා මෙතන අදහස් කරන්නේ ධානාගත වෙන්න ඕන කියන එක නෙමෙයි. යම්කිසි දියුණු කරගත් ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. ඒ කියන්නේ අවශේෂ ආරම්මණයන්ගෙන් කැළඹෙන්නේ නැතිව අපට අවශ්‍ය අරමුණෙහි සිත පවත්වා ගන්නට පුළුවන් හැකියාව කියලා සරලව තේරුම් ගත්තොත්
මෙහෙම හිතුවත් හරිද ස්වාමීන් වහන්සේ? නීවරණ ඉන්නේ නැහැ. මනස තියෙන අරමුණේම.
ඔව්. නීවරණ ඉන්නේ නැහැ. මනස අරමුණෙන් පවතිනවා. ඒ විතරකුත් නෙමෙයි. මනස අරමුණෙන් වෙනත් අරමුණකට වේගවත්ව එතනම නීවරණයනේ. ඒ කියන්නේ වික්ෂිප්ත බව. එහෙම වික්ෂිප්ත බවෙන් වෙනත් වෙනත් අරමුණුත් එක්කලා වේගවත්ව චලනය වෙන්නේ නැතිව අපිට එක අරමුණක වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන්. ඉතින් නීවරණ වලින් විනිර්මුක්තයි කියලා කියන වචනය හරි, ඒක අංග සම්පූර්ණයි. නමුත් අපි ඒවැ ප්‍රභේද හඳුනා ගන්නට ඕන. මෙන්න මේ විදිහට යම් අරමුණක සිත තියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ අවස්ථාවේ නීවරණ වලට වසඟ වෙලා නොතිබෙන්නට ඕන. ඒ වගේම එක අරමුණේ අපට අවශ්‍ය තරම් වැඩි වෙලාවක්, ඒ කියන්නේ දැන් අපි හිතමු යම් කිසි කාරණයක් ගැන අපි සිතනකොට කනට යම් ශබ්දයක් ඇහෙනවා. එතකොට කනට ඇහෙන ශබ්දයත් එක්කලා අපේ මනස වේගෙන් ඒකත් එක්ක යනවා නම් අපිට අර අදාළ විදර්ශනාව වැඩි වෙලාවක් කරන්න බැරි වෙලා යනවා. දැන් ඒ නිසානේ හුඟක් දෙනෙක් කියන්නේ මේ ශබ්දබද්ධ ඇතිතන භාවනා කරන්න බෑ කියලා. ඒ කියන්නේ ශබ්දබද්ධ තියෙන අවස්ථාවේ අවශ්‍ය තරම් විදර්ශනා ආරම්භණයට ඒකාග්‍රතාවයේ යොදන්නට ඔහුගේ මනස පුහුණු වෙලා නැහැ. ඒ පුහුණු වෙලා නැතිනම් ඔහුට ඒ විදර්ශනාව වැඩි වෙලාවක් කරගෙන යන්න බෑ. අර බාහිර ශබ්දයක් එක්කලා අවධානය ඒ පැත්තට යනවා. ඉතින් අන්න ඒ නිසයි කියන්නේ ඒකාග්‍රතාවය අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් ධානාගත වෙන්න මට්ටමකට අවශ්‍යයි කියන එක නෙමෙයි එකකින් අදහස් කරන්නේ. ධානාගත වෙන්න මට්ටමට යන්න පුළුවන් නම් විශිෂ්ටයි. එහෙම නොගිය වුණත් ඉන් නැපිට යම්කිසි උපචාර සමාධියක් හෝ අපිට තියන්නට ඕන. අවශේෂ බාධාකාරී ආරම්භණයකට නිතින් අවධානය යන්නේ නැතු. ඒ කියන්නේ අපි අවධානය යොමු කළොත් හැරෙන්නට බලහත්කාරයෙන් අවධානය ගිලිහිලා යන්නේ නැතුව අපට අවශ්‍ය අරමුණේ තියාගන්නට පුළුවන් මට්ටමකට සමාධිය අවශ්‍යයි විදර්ශනාව සඳහා.
ඒ මොහොතේදී ස්වාමීන් වහන්සේ අරමුණක් නොදැනි යන ස්වරූපයක් එනවද?
අරමුණ නොදැනි ගියොත් විදර්ශනා ප්‍රඥාවක් අවදි වෙන්නේ නැහැ. එතකොට ඒකාග්‍රතාවයේ ප්‍රබල වෙන්න පුළුවන්. ඒකාග්‍රතාවයේ බලවත් වෙන්න පුළුවන්. ඒකාග්‍රතාවයේ ඒකයි අපි අර මුලින්ම සිහිපත් කළේ. මේ හැම දෙයකම සමතුලිත බව පවත්වා ගන්න ප්‍රමිතිය පවත්වා ගන්න ප්‍රඥා. එතකොට ප්‍රඥාව මතු කරන්නට බැරි මට්ටමට ඒකාග්‍රතාවයේ තුල අපි ගිලුනොත් ඔහේ නිකන් නිනව නැතුව හිටියා වගේ ඉඳලා ඊට පස්සේ නැවත නැගී සිටින්න පුළුවන්. ඉතින් එතකොට එයා ඒකාග්‍රතාවයක හිටියා වෙන්න පුළුවන්. එතකොට එතන යම්කිසි සුවයක් තියනවා වෙන්නත් පුළුවන්. දැන් නිදාගත්තාම අපිට යම්කිසි සැහැල්ලුවක් සහනයක් ලැබෙනවනේ. ඒ වගේ යම් සුවයක් එතන තියෙන්න පුළුවන්. ditta dhamma සුඛ විහරණයක් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව අවදි වෙන්නේ නැතිනම් ඒක විදර්ශනා මාර්ගයට ඒ සමාධිය සහාය වෙලා නැහැ. දැන් ඒ නිසානේ අසඤ්ඤතලයේ මේ අරූපතලයේ කියලා කියන්නේ ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන මේ ඉහළම සමාධි මට්ටම්. හැබැයි එතනට ගියාම ප්‍රඥාව අවදි කරන්න බෑ. ප්‍රඥාව අවදි කරන්න බෑ. මොකද ප්‍රඥාව අවදි වෙන මට්ටමකට වෙනත් අරමුණකට විදර්ශනා කරන්නට ප්‍රත්‍යවේක්ෂා කරන්න මනස යොමු වෙන්නේ නෑ. අර අර එල්බගත්තු අරමුණ එහෙමම එල්බගෙන එහෙමම පවතින්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.